ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන් නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදිලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
තවත් මාසයක අවසාන සතිය බ්‍රහස්පතින්දා නුදුර සිනමා විශේෂාංගය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ SBS සිංහල ගුවන්විදුලෙන්. අපි අද දවසේදීත් සම්බන්ධ කරගන්නවා මේ කතාබහට ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අයිබෝන් සුබෝදසනක්.
අයිබෝන් මදුර සුබෝදසනක්.
හොඳයි, අප්‍රේල් මාසයේ නුදුර සිනමා විශේෂාංගයෙන් අපි තවත් සුවිශේෂී කතාබහකට තමයි මුල පුරන්නේ. අපේ අද දවසේදී කතාබහට නිමිත්ත වශයෙන් අපි තෝරා ගන්නා චිත්‍රපටය තමයි මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ වගේම ශ්‍රී ලංකාව සහ ලෝකයේ බොහෝ රටවල්වල තවමත් තිරගත වෙමින් පවතින ගොඩ්සිලා වර්සස් කොන්ග් කියන චිත්‍රපටය. විශේෂයෙන්ම අපි මෙතනදී ගොඩ්සිලා වර්සස් කොන්ග් කියන චිත්‍රපටය පිළිබඳව විග්‍රහයක යෙදෙනවට වඩා මේ ගොඩ්සිලා, ඒ වගේම කිං කොන්ග්, ඒ වගේම ඇනකොන්ඩා, මෙන්න මේ ආකාරයේ මිත්‍යා සතුන් මේ ලෝක සිනමාවට ආපු හැටි, ඇයි මෙහෙම ඔවුන්ව ලෝක සිනමාවට අරගෙන ආවේ, මොකක්ද මේ පැමිණීම හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ කියන කාරණා පිළිබඳව පුළුල් විග්‍රහයක් දෙන්නයි සූදානම් වන්නේ ගොඩ්සිලා වර්සස් කොන්ග් කියන චිත්‍රපටය පාදක කරගෙන. හොඳයි විදර්ශන, මේ තාක් දුරට ලෝක සිනමාව තුළ අපිට දැකිය හැකි මිත්‍යා සතුන් කවුරුන්ද කියලා මුලින්ම පැහැදිලි කිරීමක් කරගෙනම අපි අපේ කතාව හට පැමිණෙමු.
ඔව් මදුර, මම හිතනවා මේ ප්‍රශ්නේ ටිකක් ඉතාම සංකීර්ණ කාරණයක් වෙනවා. මොකද ලෝක සිනමාව පුරාම යම් ආකාරයකට අපිට ඉපන් පුළුවන් මේ මිත්‍යාමතික, නිකන් අපි කියන්න පුළුවන් පතාක සතුන්, නැත්නම් මිත්‍යාමතික ඉතාම අද්භූත ජනක සතුන් සහ අද්භූත ජනක මිනිසුන්. මම හිතනවා මේ දෙක සමානව වෙන් කරගන්නත් බැරි තරම් මේ සමහර අවස්ථාවල නිශ්චිත වශයෙන්ම සිනමා කෘති නිර්මාණය වෙලා තියෙනවා මේකන සතුන් අදාළ කරගෙන. ඒ වගේම මේ චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා මනුෂ්‍ය ශරීරයන් සහ සතුන්ගේ ශරීරයන් හයිබ්‍රිඩ් කිරීමක් ඇතුලේ. එතකොට අපිට මේ අද්භූත මනක්කල්පිත මේ සතුන්ගේ කතන්දර අපිට කියන්න ගියොත් මං හිතනවා මේ කියන්නේ අපිට විශාල ප්‍රමාණයක් කියන්න වෙනවා. ඒ තරම් චිත්‍රපට රාශියක් තියෙනවා. දැන් අපේ මූලික විෂය වෙන ගොඩ්සිලා වර්සස් කොන්ග් චිත්‍රපටිය ගත්තත් දැන් මේකේ ගොඩ්සිලාගේ චරිතය සහ විශේෂම කිං කොන්ග්ගේ චරිතය ඉස්සෙල්ලම නිර්මාණය වීමේ අවස්ථාව අපිට හම්බෙන්නේ මං හිතන්නේ 1934 වගේ 33 හම්බෙන්නේ කිං කොන්ග්. එතකොට ඒක නිර්මාණය කරන්නේ ජපානයේ. එතකොට යම් ආකාරයකට අද අපි 2021 දී ගොඩ්සිලා වර්සස් කොන්ග් ගැන කතා කරනකොටත් අපේ අද දවසේ මාතෘකාව මනක්කල්පිත අද්භූත සිනමාවෙන් සතුන් සහ ඒ වගේ අද්භූත චරිත ගැන වන විට මං හිතනවා මේ තාම හරිම පුදුම සාගත විදියට ඒ ආරම්භය 1933 ආපු කිං කොන්ග් චිත්‍රපටිය මං හිතනවා එතන ඒක ප්‍රධාන සලකුණක් වෙනවා. ඒ අරින්නම ගොඩ්සිලා ගත්තත් ගොඩ්සිලා චිත්‍රපටියත් ප්‍රධාන වශයෙන් ආරම්භක ගොඩ්සිලා චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ 1954. ඒකත් ජපානයේ නිර්මාණය වෙන්නේ. ඒක නිෂිරෝ හොන්ඩා කියන අධ්‍යක්ෂවරයා තමයි හදන්නේ. එතකොට එතන මගෙන ඊට කලින් චිත්‍රපටි මාලාවකම අපිට හඳුරගන්න පුළුවන් විවිධ සතුන් අපි දන්නවා. ඒ කියන්නේ මෑත කාලේ ජනප්‍රිය චිත්රපටිවල අපි තුමු ඒලියන්ස්ලා, ඊට පස්සේ විශේෂම ඈන්ස්, ඒ කියන්නේ ඉතාම අද්භූත කුහුඹුවන්, ඊට පස්සේ අනිත් පැත්තෙන් ඇනකොන්ඩා වගේ සතුන්, ඒ වගේම යම් කිසි විදිහේ ඒ කියන්නේ සත්‍ය ප්‍රඥාත්මකුත් යම් දුරකට ඇතියයි සිතන, ඊටත් වඩා සිනමාකරුවා විසින් යම් කිසි මනක්කල්පිත රූපයක් ඇති කරපු සතුන්. දැන් මම හිතන ලංකාවේ ඉතාම ජනප්‍රිය වෙච්ච ඩයිනෝසර්ස් ලාගේ මේ කියන්නේ ඩයිනෝසර් බබළු, ඒ කියන්නේ අපේ පෘථිවියක යුගයක හිටපු සතුන්. එතකොට මේ සතුන් පිළිබඳ නැවත හදන චිත්‍ර, ඊට පස්සේ ෆිරානා වගේ, ඊට පස්සේ ජෝ, මේ අපි දන්නවා මේ ඒක විශාල තල්මසක් සම්බන්ධ චිත්‍රපටිය, right? ඊට පස්සේ ඔන්න ඔය වැනි, ඊට පස්සේ ටයිටන්ස් කියන චිත්‍රපටි වල ඉන්න ඊකන් දෙවන්ත සතුන්, right? එතකොට එක්තරා ආකාරයකට මම හිතනවා අර මම කලින් කිව්වා වගේ එකක් අද්භූත සතුන් සිනමා කරුවා විසින් අද්භූත සතුන් සිනමාවටම අදාළව නිර්මාණය කරපු අවස්ථාව වගේම අපිට දක්නට ලැබෙනවා යම් ආකාරයකට අතීත මූලාශ්‍ර තියෙන, අතීතයේ ලංකාවේ මේ ලෝකයේ තුල ජීවත් වුණායි සිතන සහ සමහර විට තවම ජීවත් වෙනවා අයයි සමහර හෝඩුවා ඇති සතුන් හරහා යම් ආකාරයකට වෙනත් හරිකල්පනයක් ආයෝජනය කරලා නිර්මාණය කරපු සතුන් සමූහයක සිනමා ආඛ්‍යානයන් රැසක් අපිට දක්නට ලැබෙනවා. ඒක මම හිතනවා මේ අපිට චිත්‍රපටි ගොඩාක් අපිට මේ ගැන කතා කරන්න පුළුවන් උදාහරණ රාශියක් එක්ක.
ඔව්, දැන් ඊළඟ කාරණාව තමයි දැන් සාමාන්‍යයෙන් යම්කිසි වස්තු බීජයක් යම්කිසි දෙයක් සිනමාවට ගේන්න යම්කිසි අරමුණක් තිබෙන්නට ඕනේ. අරමුණ සාක්ෂාත් කරගන්න තමයි ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ. දැන් මේ ආකාරයේ මිත්‍යා සත්වයින් මේ සිනමාවට රැගෙනීමේ හේතු ඔබේ කියවීමට හසුවන්නේ මොන ආකාරයෙන්ද?
ඔව්, ඒකට ඉතාම කාරණා ගොඩක් බලපානවා මදුර. එකක් බොහෝ විට අපිට කතා කරන්න පුළුවන් මේ මේ අපි ඉස්සලා කතා කරපු, ඒ කියන්නේ මේ මිත්‍යාමතික සතුන්ව සිනමාවට ගෙන ආපු ආරම්භක කාලවල මේක භාවිතා කරපු විදියයි අද දවසේ මේ මිත්‍යාමතික සතුන්ව අරන්ගෙන විදියයි අතර තියෙන සමාජ ඉතිහාස පසුබිමයි මේගොල්ලෝ අරන් ආවේ කියන එකට. දැන් උදාහරණයක් ගත්තොත් එම අපේ මේ අපේ මේ සාකච්ඡාවකට මේක අදාළයි. මම හිතනවා ඒ ගොඩ්සිලා වර්සස් කොන් කියන එක ගත්තත් මේ දෙකම නිර්මාණය වුණේ ගොඩ්සිලා කියලා කියන්නේ එක්තරා විදියක, ඒ කියන්නේ ජපන් පුරාවෘත්තයක්. يعني ගොජිරා කියලා හිටපු සතෙක්, يعني ගොජිරා කියලා හඳුන්වන්නේ. එතකොට මේ සතාව නිර්මාණය කරන්නේ ඒක ජපාන පුරාණෝක්තිවල තමයි සතා ඉන්නේ. එතකොට ඒකට අනුව මේ සතා එක්තරා විදියකට අධර්මයට එරෙහිව, ඒ කියන්නේ ඌට තියෙනවා මේ සතාට මූණු දෙකක් තියෙනවා. එතකොට මේ සතා, ඒ කියන්නේ මේ මොකද මේ සතාට එක මුහුණක් තමයි, يعني ධර්මය වෙනුවෙන් නැත්නම් මිනිසුන්ගේ සහ ලෝකයේ යහපත වෙනුවෙන් ඉන්න මුහුණ, අනිත් පැත්තෙන් තියෙනවා මුහුණක්, කියන්නේ ඉතාම අධර්මිෂ්ඨ දුෂ්ට ලෝකයට එරෙහිව සටන් කරන මූණක්. එතකොට මෙන්න මේ ජපන් පුරාණෝක්තිය තමයි යම් ආකාරයකට මේ, ඒ කියන්නේ ගොජිරා මේ චිත්‍රපටියට නැත්නම් ගොඩ්සිලා නමින් අපිට හඳුන්වන්න පුළුවන්. 1954 ඉෂිරෝ හොන්ඩා නැත්නම් ඒ ටොහෝ කියන ඒ ප්‍රදර්ශන සමාගමත් එක්ක මේ ඉදිරිපත් කරපු චිත්‍රපටිය අපිට හඳුනා ගන්න පුළුවන්. එන්න මේ ජපන් පුරාවෘත්තය කියන්නේ වර්තමාන ලෝකයට අරන් ආපු අවස්ථාවක් විදියට උදාහරණයක් ගත්තොත් මේ චිත්‍රපටියේ මනසතර චිත්‍රපටියේ ඒ ඉන්න ඒ ගොඩ්සිලාගේ චරිත නැත්නම් ඒ තියෙන ශරීරය නිර්මාණය කරලා තියෙන්නේ න්‍යෂ්ටික නැත්නම් න්‍යෂ්ටික බෝම්බයන්ගේ නැත්නම් න්‍යෂ්ටික අත්දා බැලීම් වලින් හානියට පත්වෙච්ච ශරීරයක්. ඒ කියන්නේ මුහුදෙන් මතුවෙන්නේ, ඒ මුහුදෙන් මතුවෙන්නේ න්‍යෂ්ටික අත්දා බැලීම් කරමින් ඉන්න ලෝකයේ මතට කඩාවදින සත්වයෙක් තමයි ගොඩ්සිලා චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඒක අපිට කියන්න පුළුවන් මෙහෙම. අපි දන්නවා මේ ආරම්භය සලකුණු කළොත් දැන් මේ හිරෝෂිමා සහ නාගසාකි ජපානයේ අගරබලට ඇමරිකාව විසින් එල්ල කරපු ඒ පරමාණු බෝම්බ ප්‍රහාරය කියලා කියන්නේ, ඒ කියන්නේ ලෝකෙම ත්‍රස්තයට පත් කරපු, නැත්නම් මුළු ලෝකෙම කම්පණයට පත් කරපු අවස්ථාවක්. ඒක ජපානයට ඉතාම දැඩිව දැනෙච්ච, ඒ කියන්නේ ජපානයට හිතා ගන්න බැරි වෙච්ච ඒක ට්‍රෝමා එකක්. ඒ කියන්නේ සතිමය කම්පනයක් ඇති කරපු අවස්ථාවක්. ඒතකොට අපිට නිශ්චිතවම කියන්න පුළුවන් මේ ගොඩ්සිලාගේ පැමිණීම යම් ආකාරයකට, ඒ කියන්නේ ගොඩ්සිලාගේ පුරාවෘත්තය නිර්මාණය කිරීමේදී මෙන්න මේ ජපන් සම්භවය, මෙන්න මේ ජපන් ඒ කිය ජපානය තුල මේ මේ පිළිබඳව ඒ විශේෂව පරමාණු බෝම්බ ඇමරිකාව විසින් එල්ල කිරීම විසින් ඇති කරපු දෙවන ලෝක යුද්ධයේ අවසානයේ ඇති වෙච්ච මේ ශනබංකර සතිමය ඒ කම්පනීය මොහොත තමයි එක්තරා ආකාරයකට එවැනි නිර්මාණයක් ඇති වෙන්න හේතු වුණේ. එතකොට අපි ගත්තොත් ඒ කියන්නේ මේ කියන්නේ කොන් වගේ චිත්‍රපටියක් වුණත් අපිට පේනවා කොන් 1933. එතකොට අපිට පේනවා ගොන් එකේ වුණත් යම් ආකාරයකට 1920 ගණන් වල අග ඉඳලා මේ ආර්ථික අවපාතයක් ලෝකයේ තුර ඇති වෙනවා. ඒකත් එක්කම අපිට පේනවා ඊට සමාන්තරව යම් ආකාරයකට අධිකාරීවාදී නිකන් ඒ දක්ෂිණාංශික වර්ගවාදී පාලන තන්ත්‍රයන්ගේ පැන නැමීමක් ලෝක සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හිට්ලර් කියලා කියන්නේ එවැනි චරිතයක්. එතකොට එන්න මේ යුගයට සමාන්තරව විශේෂම කොන් වැනි චරිතයක් ඒ නිර්මාණය කිරීම ඇතුළේ මේ අද්භූත යුගයකට අපි ඇවිල්ලා තියෙනවා. රයිට්, එක පැත්තක ඒ කියන්නේ ධනවාදී විසින් අලුත් යුගයක් නිර්මාණය කරමින් තියෙනවා. ඒ වගේම සමාජයේ විශාල ව්‍යසනයකට අද දමමින් තිබෙනවා. එතකොට මෙන්න එවැනි යුගයක් තුළ සමාජයත් පරිසරයත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, එහෙම නැත්නම් අපි දැන් නැවත ගොඩ්සිලා සිහිපත් කළොත්, ඒ කියන්නේ න්‍යෂ්ටික ලෝකේ නැත්නම් න්‍යෂ්ටික අත්දා බැලීම් සාලිප්පැත්තෙන් තාක්ෂණය ඇතුළේ ඇති කරන ලෝක විනාශයට එරෙහිව යම් ආකාරයකට, ඒ කියන්නේ ඉදිරියට මතුවන බිහිසුණු භාවයත්, ඒ බිහිසුණු භාවයට තෙරීම සමාජය ගලවා ගැනීමට එන ඒ සුපර් හීරෝගේ චරිතයත් සුසම්බන්ධ කරලා කරපු නිර්මාණ විදිහට අපිට ඒ යුගය මේක අතුර ගන්න පුළුවන්. ඒක මම හිතන ඉතුරු චිත්‍රපටි ඔක්කොම බැලුවද අනිත් පැත්තෙන් මේ මොකද මදුරහගු ප්‍රශ්නේ නැවත අපි මේව කළොත් මේ සතුන් නිර්මාණය කරන්නේ ඇයි කියන එකට එක්තරා උත්තරයක් තමයි සිනමා තාක්ෂණය. නැත්නම් සිනමාව කියන්නේ යථාර්ථයට වඩා වූ යථාර්ථයක් නිර්මාණය කිරීමේ කලාවක්. එතකොට සිනමාව හැම විටම උත්සාහ, මොකද එක පැත්තක සිනමාව නිර්මාණය වුණේ ඒක තාක්ෂණික ධනවාදයේ වර්ධනයත් එක්ක. එතකොට තාක්ෂණික ධනවාදය තුලින් ඇති කරන පර්යේෂණයක්, ඒක සිනමා කලාව තුළ කරන්න පුළුවන් වෙන නව පිටපත්කරණයක්, සායිකම තාක්ෂණික අත්දැක බැලි මේ සියල්ලම එකතු වෙනවා අනිත් පැත්තේ. එතකොට සිනමාව තුලම තියෙන සිනමාවේ අලුත් යථාර්ථයක් සොයා යෑමේ ඒ හඹා යාමට අවශ්‍ය විදිහේ කියන්නේ විවිධ මනංකල්පිත පරිකල්පන නිර්මාණය කිරීමේ ඉඩක් සිනමාකරුවන්ට විවර වෙනවා. මොකද මේ නිදහස එක්තරා ආකාරයකින් ධනවාදී වෙළඳපොලේ සිනමාවත් එක්ක තියෙන සම්බන්ධය තුළ නිර්මාණය වෙනවා. එතකොට සිනමාකරුවට පුළුවන් වෙනවා අලුත් දේවල් හිතන්න, අලුත් දේවල් නිර්මාණය කරන්න, අලුත් දේවල් පරිකල්පණය කරන්න. එතකොට මං හිතනවා ඊටත් සමාන්තරව නැත්නම් එහි ආවේශයක් එවැනි චරිත නිර්මාණය වීමට හේතු වෙනවා. පුළුල් අර්ථයෙන් අපිට හඳුර ගන්න වෙන්නේ මේ චරිත නිර්මාණය ඊට පස්සේ තියෙන සමකාලීන සමාජ දේශපාලන හේතු. දැන් අද දවසේ නේද මං හිතනවා අපි ඊළඟ මේ අපි ඉදිරියට තවදුරටත් කතා කරමු. දැන් අද දවසේ දැන් ඒලියන් වගේ චිත්‍රපට නිර්මාණය වෙන්නේ ඇයි? ඊපස් ජුරාසික් පාර්ක් නැවත එන්නේ නැත්නම් ගොඩ්සිලා vs කොංග වැනි චිත්‍රපටි නැවත නිර්මාණය වෙන්නේ ඇයි කියන එකට, ඒ කියන්නේ ඒ පුරාණෝක්තියක තිබ්බ දේවල් නැවත, ඒ කියන්නේ අතීත චිත්‍රපටි නැවත ගේන්නේ ඇයි කියන එකට අපි හිතනවා අපි නැවත මේ අද යුගයේ සමාජ දේශපාලන මනෝභාවය නැත්නම් ලෝක මට්ටමින් තියෙන කොතනද කියන එකත් එක්ක අපි සමාන්තරව කියවා ගත යුතු වෙන උදාහරණයක් ගත්තොත් දැන් මොකද 2014 ගොඩ්සිලා චිත්‍රපටියක් එනවා. ඒ කියන්නේ ගොඩ්සිලා චිත්‍රපටි 36ක් නිර්මාණය වෙලා තියෙන ලෝකෙ. ඒකම කිං කොංග මේ මොකද 12 වෙනි චිත්‍රපටියයි මේ දැන් මේ අපේ පස්වරුදේට අක්කන චිත්‍රපටිය. එතකොට ඊට කලින් 2014 ගොඩ්සිලා එනවා, ඊට පස්සේ 2019 ගොඩ්සිලා කිං ඔෆ් ද මොන්ස්ටර්ස් කියන චිත්‍රපටිය එනවා. ඒකම 2017 එනවා. ඒ කියන්නේ කොන් ස්කල් අයිලන් කියන චිත්‍රපටිය. එතකොට අද දවසේ ඇයි ඉතාම අද්භූත සතුන් එනමාවට අවශ්‍ය වෙන්නේ කියන එක එදා දවසේ අපි කතා කළා. ධනවාදය පස්සේ න්‍යෂ්ටික ලෝකය පස්සේ මිහිමත නැත්නම් මනුෂ්‍ය වර්ගයාගේ සහ ලෝකයේ සත්ව වර්ගයාගේ අනාගතය ඉතාම අවිනිශ්චිත වෙමින් යෑම සහ එයත් එක්ක ඒ කියන්නේ ඔවුන්ට නැති වෙලා ගිය පෘථුවිය සහ ඒ පරිසරය සහ වනාන්තර සහ මනුෂ්‍ය ජීවිතය සත්ව ලෝකය නැවත ආරක්ෂා කර ගැනීම අරගලයක් සහ අනිත් පැත්තෙන් දෙවන ලෝක උද්දය සහ පළවෙනි ලෝක උද්ද සන්දර්භය තුල ඇතිවෙච්ච ලෝක විනාශයේ ඒ වේදනාව ඒ දේශපාලනික ආතතිය පිටකිරීමක් විදිහට එදා ඒ සිනමාව ආවනම් අද දවසේ තවදුරටත් ධනවාදයේ සංකීර්ණතාවය ඇතුලේ අපිට මේ චරිතවල නිර්මාණය අඳුර ගන්න පුළුවන්. අපි ඉදිරියට මම හිතන්නේ තවදුරටත් ඒක කතා කරමු.
ඔව් විදර්ශන මම අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමතියි. දැන් මේ මිත්‍යා සතුන් සිනමා ප්‍රේක්ෂකයින් අද වැළඳගන්නේ කොහොමද? ඒ වගේම එහිදී සිනමාකරුවාගේ අරමුණ සාක්ෂාත් වන ආකාරයත් අපි සමාන්තරව පැහැදිලි කරමු.
මම ඊට කලින් පොංගද ප්‍රශ්නෙට මම මේක සම්බන්ධ කරන්නම්. යම් කිසි විදියකට අද දවසේ ප්‍රේක්ෂක මේක වැළඳගන්න ආකාරය සිනමාකරුවා මේ නිර්මාණය කිරීමේ ආකාරයටත් අද දවසේ මම හිතනවා එක්තරා විදියක අපේ රටේ අපේ ලෝකයේ පවතින්නේ යම් අවිනිශ්චිත තත්වයක. එතකොට යම් ආකාරයකට අපේ ලෝකයේ තුල අපිට හැම විටම හකිතයක් තියෙන ලෝකේ පුරාම එක්තරා ආකාරයකට මේ ලෝක විනාශය පිළිබඳ ෆැන්ටසියක් තියෙනවා. දැන් අපි දකිනවා එක පැත්තක පරිසර විනාශය, ඊපස්සේ තාක්ෂණික ලෝකයේ න්‍යෂ්ටික අත්දැක බැලීම් මේ සියල්ලත් එක්ක එක පැත්තක ඒක විශාල අර්බුදයක ඒක ජනතාවගේ මනස පවතින්නේ. අපි දන්නවා දැන් කොරෝනා වසංගතය වුණත් එක්තරා විදියක ලෝකයේ අවිනිශ්චිතභාවය පිළිබඳ සංඥාව. අනිත් පැත්තෙන් අපිට පේනවා ලෝකයේ පුරාම තියෙනවා භූදේශපාලනික ගැටුමක්. මේක දැන් ඇමරිකාව සහ චීනය අතර සහ විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් පෙරදිග සහ බටහිර ප්‍රාග්ධනය අතර එක්තරා ආකාරයක විශාල ගැටුමක්. විශාල තාම සීතල යුද්ධයක අලුත් සීතල යුද්ධයක් අවිලමින් තියෙනවා. මේ අපි දකිනවා දැන් චීනය දැන් උදාහරණයක් දැන් ඒ ගොඩ්සිලා වර්ගයේ චිත්‍රපටි සහ එවැනි කියන්නේ මිත්‍යා මතක සතුන් නිර්මාණය කරමින් අද දවසේ නිර්මාණය වෙන චිත්‍රපටිවල ඒලියන්ස්ලා එනකොට හරි මොකක් හරි ඒ සියල්ල නිරූපණය කරන්න දැන් ඇමරිකාව හොලිවුඩ් වල නිර්මාණය කරනකොට චීන යම් ආකාරයකට චීනයට සමාන මුහුණක් නැත්නම් චීනය වැනි නැත්නම් පෙරදිග කලාපය පිළිබඳ යම් කිසි විදිහේ නැත්නම් ජපාන චීනය වැනි කලාපයක සතුරු මුහුණක් මම හිතන්නේ මේ චිත්‍රපටිවල එක පැත්තක නිරූපණය කරනවා. රයිට්. එතකොට මෙන්න මේ කාරණා. අනිත් පැත්තෙන් අපිට පේනවා මේ මොන්ස්ටර්ස් ලගෙන් අපිට ඒකෙන් පේන්නේ මුළු සමාජ ශිෂ්ටාචාරයේම රයිට් ඒ ගෝලීය ශිෂ්ටාචාරයේම අර්බුදයට යෑමේ තියෙන බය. රයිට්. එක පැත්තක චීනයට තියෙන බය, අනික ආර්ථික බලවතුන් මතුවීමට මේ ඇති බය, මේ අනිත් පැත්තෙන් ලෝකය විනාශය කරා යාමට තියෙන බය. රයිට්. ඒකම අදෘශ්‍යමාන එවැනි අස්ථාවර ලෝකයක මිනිස්යා තුළ පරිකල්පනයක් දැල් වෙනවා අනපේක්ෂිත. ඒ අනපේක්ෂිත ව්‍යසනයක් අපි කරා එයි කියන එක. රයිට්. මෙන්න මේ ෆැන්ටසිය තමයි මෙන්න මේ අපි මේ කියන මිත්‍යාමතික සතුන් හරහා නිරූපණය වෙන්නේ. රයිට්. එතකොට එක පැත්තක අපිව විනාශ කිරීමට නියමිත අදෘශ්‍යමාන පරිබාහිර භීෂණකාරී පැවැත්මක් අප වෙතට කඩා වැදීමට නියමිතයි කියන ෆැන්ටසි වස්තුවක් මේ මොහොතේ සාමාන්‍ය ගෞලීය මිනිස්යා තුළ ඒක රෝග ලක්ෂණයක් විදිහට පවතිනවා. එතකොට මේ චිත්‍රපටි ඒ චිත්‍රපටි වලට ප්‍රේක්ෂකයාගේ ඇතිවන ආකර්ෂණය අපිට අඳුරගන්න පුළුවන් එක්තරා මූලික තැනක් ඒක. අපි මේ අපි අපි ඇත්තටම අපේ ජීවිත අපේ දේශපාලනික සමාජීය ජීවිත පත් වෙලා තිබෙන ගෝලීය අස්ථාවරත්වේ ඒ බිහිසුණු බව නැත්නම් පාරිසරික අර්බුදය මේ තාක්ෂණික අර්බුදයන් මැද්දේ අපි ඉන්න යම්කිසි ආකාරයකට බෙලසුන් බව නැත්නම් අපි ඉන්න බෙලහීන සමාජ භූමිකාවට අපි ෆැන්ටසයිස් කරනවා එයින් ගලවා ගන්නා ලබන එක්තරා විදිහක එක්ක වීරේ එහෙම නැත්නම් අපව විනාශ කිරීමට එන ඊටව බියකරු සත්වයේ රයිට් එක පැත්තක වීරයෙක් අපිව ගලවා ගැනීමට එන නැත සුපර්මෑන් කෙනෙක් නැත සුපිරි බලයක් සහිත සත්වයෙකුත් පරිකල්පනය කරනවා ඒකම අද්භූත සත්වයෙකුත් පරිකල්පනය කිරීමක් කරනවා. එතකොට මෙන්න මේ චරිත ප්‍රේක්ෂකයට ආකර්ෂණය වෙන්නේ එතනින්. රයිට් එතකොට එක්තරා විදිහක අද දවසේ ඉන්න ගෝලීය ප්‍රේක්ෂකයෙක් ලංකාව වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් ලෝකෙ දත් කොහේ වෙන්න පුළුවන් ප්‍රේක්ෂකයාගේ අවිඥාණය තුළ එක්තරා මානයක් තිබෙනවා අපව යටපත් කරගන්නු ලබන අප නොදන්නා අනාගතයකින් පැමිණෙන බිහිසුණු සමාජ ඉරණමක් ෆැන්ටසයිස් කිරීමේ වුමනා. එතකොට අන්නේ ප්‍රේක්ෂකාගාරයේ තියෙන අවිඥානික ආශාව අවිඥානික වුමනාවත් එක්ක මේවැනි චිත්‍රපටි මේවැනි අද්භූත සතුන් නිර්මාණය කරන චිත්‍රපටි නිර්මාණය වෙන උදාහරණයක් ගත්ත දැන් මේ චිත්‍රපටිය වුණත් දැන් මේ චිත්‍රපටියේ ඒ කියන්නේ ගොඩ්සිලා සහ කොන් අතර ඇතිවන ඉතාම දැවැන්ත යුද්ධය ඔවුන් දෙදෙනා එකිනෙකා මරා ගැනීමේ යුද්ධයක් විදියක ප්‍රේක්ෂකයා අපි හිතන්න පුළුවන් ප්‍රේක්ෂකයාට අවශ්‍ය දෙන්නේ රයිට් එක ප්‍රේක්ෂකයාගේ මානෙන් බැලුවොත් මේක ප්‍රේක්ෂකයාගේ අවිඥානික ෆැන්ටසියක් තෘප්තිමත් කිරීමක් රයිට්. අනිත් පැත්තේ මෙවැනි චිත්‍රපටි අද දවසේ නිර්මාණය වීම ඇතුලේ හොලිවුඩ් සිනමාව බැලුවත් ඇමරිකානු යුරෝපීය සිනමාව බැලුවත් එහි වෙළඳ කර්මාන්තය බැලුවත් ඒ පිටිපස්සේ තියෙනවා වෙනත් දේශපාලන අරමුණු. මේක පැත්තක අපි දකිනවා ඒ කියන්නේ එක්තරා ආකාරයකට අර මං කිව්ව ඒ කියන්නේ මේ චීනය වැනි රටවල් නැත්නම් ඒක පෙරදිග ඇතිවෙච්ච ඒ තිබ පුරාණෝක්තින් අද දවසට නැවත කැඳවමින් ඔවුන් අද දවසේ චීනය වැනි රටවල් සහ අනිකුත් රටවල් සමග තියෙන ඒ භූදේශපාලනික ගැටුම ඇතුළේ නැත්නම් ඒ තිබෙන යුදමය සීතල යුදමය වාතාවරණය ඇතුළේ මේ චිත්‍රපටිවල තියෙන මෙන්න මේ තියෙන සතුන් සහ අනිකුත් මේ ක්‍රියේටර්ස් එක නිර්මාණය කරගෙන යනවා. එතකොට අපිට මේකට පැහැදිලිව පේනවා මේ චිත්‍රපටි විසින් නිර්මාණය කරන මේ සතුන් යනු අද යුගයේ මේ මොහොතේ අප මුහුණ දෙන සමාජ දේශපාලන කණ්ඩායමක ඉතාම වෙනත් මනස්කල්පිත ආකෘතියක් තුළ සන්තුප්ත කිරීමක් තමයි අපිට මේ චිත්‍රපටි වලින් දක්නට ලැබෙන්නේ.
අපි අද දවසේ නොදොර සිනමා විශේෂංගයෙන් කතා බහ කළේ මේ මිත්‍යා සතුන් ලෝක සිනමාවට පැමිණීම සහ ඒ පැමිණීම පසුපස තිබෙන කතාව. විශේෂයෙන්ම මේ දවස්වල ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සහ ලෝකයේ බොහෝ රටවල තිරගත වන ගොඩ්සිලා vs කොන් කියන චිත්‍රපටය පාදක කරගෙන තමයි අද දවසේ අපේ මේ කතාබහ ගොඩනැගුණේ. අපේ මේ කතාබහට අද දවසේදී සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. විදර්ශන අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු සිනමා කෘතියක හෝ සිනමා කරුවෙකුගේ නොදුරු පැත්ත කතාබහ කරන්නට නොදුරු සිනමාවෙන්. සුබ දවසක්.
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.